සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨින් භික්ඛවේ ද්වයං වදාමි ති සද්ධර්ම ශ්‍රවණා බිලාසි ගුණබර කාරුණික පින්වත්නි මේ නිවසේ ගෘහස්වාමියා වූ අජන්ත හිඳුරංගල මහත්මානන් කුමුදු හිඳුරංගල මහත්මිය තම දරුවන් ඇතුළු අවශ්‍යතම ඥාති හිතයිසීන් පිරිවරාගෙන ජීවිතයේ සනසන උතුම් උදාර සත්පුරුෂතම ආදර්ශ සම්පන්න මහා පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වන වෙලාව. මේ පින්කමේ අරමුණු සුවිශේෂී වෙනවා. විශේෂයෙන් වසර ගණනාවකට පෙර අභාවයට පත්වන්නට යෙදුණු පියසේන හිඳුරංගල ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරලා ඥාති මිය පරලෝකයේ ඥාති හිතයිසීන්ට පින් පෙද්දීම ඒ වගේම සුජීවත්ව වාසය කරන දෙපළගේම මව්වරු දෙපළ පියතුමන් ඇතුළු කුල ජ්‍යෙෂ්ඨයින්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් උපන් දිනයේ සිහිපත් කළ එදා බර පුතුණුවන් ඒ වගේම පසුගියදා උපන් දිනයේ සිහි කළ කුමුදු මහත්මියගේ ජන්මදිනයේට පුදන ත්‍යාගයක් හැටියට ඒ වගේම ඊටත් වඩා විශේෂතම ආදර්ශතම අරමුණ බවට පත් කරගත්තේ පසුගියදා කුමුදු හිඳුරංගල මහත්මිය රෝගාතුර වුණු වෙලාවේ ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ළඟින් රැකවරණයට සිටීම සඳහා ඒ මව්වරු කවුරුන් හෝ මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. වීසාපත් නොලැබීම නිසා ඒ මගහැරී ගිය වෙලාවේ මේ කටයුතු සිද්ධ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අජන්ත මහත්මයාට තිබුණා. මං හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අත්තම්මි ජාතම්මි සුඛා සහාය තමන්ට කරදරයක් විපතක් පැමිණි වෙලාවේ අවශ්‍යතාවයක් පැන නැගුණ වෙලාවේ ඒ සඳහා පිහිට වෙන්න කවුරුන් හෝ ඉන්නවා නම් ඒක මේ මිනිස් ජීවිතයක් ගෙවන කෙනෙකුට තියෙන මහා උදාර සැපතක් හැටියටයි අත්තම්මි ජාතම්මි සුඛා සහායා කියන බණපදයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ අනුව අජන්ත මහත්මාගේ වචනවලින්ම මතක් කළොත් හාමුදුරුවනේ ඒ වෙලාවේ මේ කටයුතු කොහොමද කරගන්නේ කියලා බලමින් ඉන්න වෙලාවේ ඒ මගේ අපි දෙදෙනාගේ මව්පියෝ ළඟ හිටියා වගේ අපේ හිතයිසි මිතුරු පිරිස අපි වෙනුවෙන් ඒ වගකීම හොඳින් ඉෂ්ට කළා. සති ගණනක් ඒ රැකවරණයේ ආරක්ෂාව සලසාලමින් කුමුදු මහත්මියගේ අවශ්‍යතාවයන් සොයා බැලුවා පමණක් නෙවෙයි අපේ පවුලේ අපි හැම දෙනාවම ඒ කාලය තුළ සුරක්ෂිත කරමින් අපට ආහාර පාන සපයමින් අපිට මහා ලොකු පිහිටක් උපකාරයක් පරිත්‍යාගයක් අපේ හිතයිසි පිරිස සිද්ධ කළා. අන්න ඒ උපකාරය මේ වෙලාවේදී සිහිපත් කරගෙන මූලික කරගෙන තමයි මේ ධර්ම දේශනා මේ පින්කම සිද්ධ කරන්නට තීරණය කළේ. ඒ තමන්ට දුකක් ව්‍යසනයක් පැමිණි වෙලාවේ තමන් තනි නොකොට ඒ සියලු කටයුතු මේ කාර්ය බහුල සමාජය තුළ තමන්ගේම කටයුත්තක් සේ සලකා ඒ කටයුතු වලට සහාය දක්වපු මේ හැම දෙනාටම කරන්නට පුළුවන් උතුම්ම පරිත්‍යාගය උතුම්ම සැලකීම මෙබඳු ධර්ම දේශනාවක් සිද්ධ කරලා ධර්ම දානයක් දීම ධර්ම සංග්‍රහයක් කිරීම බව එතුමා අදහස් කළා. ඒක මේ ජීවිතයට පමණක් නෙවෙයි අපි දාහාර වේලක් දීලා සංග්‍රහ කරලා සතුටු වෙන්න තිබුණා. ඒක පැය කීපයකට විතරයි ඒ සතුට. හැබැයි මේ දෙන පරිත්‍යාගය මේ දෙන සංග්‍රහය මේ ජීවිතයක් සනසාල්වි. සාංසාරික ජීවිතයම සුවපත් කරාවි. ඒ විතරක් නෙමේ වහ වහා ඉක්මන් භවයක මේ සියලු දුකින් එතර වුණු නිර්වාණ සාන්තිය පිණිසත් හේතුපනිස්රය වේවි. එනිසා එවන් උදාර අරමුණු රාසියක් චිත්ත සන්තාන තුළ ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නට අපට ආරාධනා කළේ. ඒ අනුව ඒ උතුම් අරමුණු එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මෙලවක් සැනසෙන සසර ගමන සුරකෙන විමුක්තිය පිණිස හේතු වෙන උතුම් ධර්ම සංග්‍රහයක් මේ ඥාති හිතයිසි පිරිසට සිද්ධ කරන්නයි අපට සිහිපත් කළේ ආරාධනා කළේ. එනිසා අපි මේ වෙලාවේදී ඒ සඳහා පුංචි මාතෘකාවක් තෝරගත්තා. සම්මා දිට්ඨින් පහං භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය ආකාර දෙකකින් දේශනා කරමි. සම්මා දිට්ඨිය පමණක් නෙමෙයි ඒ අනුවම සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අංග 8න් යුක්ත මාර්ගය ලෞකික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ හැටියට පෙන්වා වදාලා නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමන ලෝකෝත්තර මග. එතන සම්මාදිට්ඨිය බවට පත්කලේ චතුසච්ච සම්මාදිට්ඨි. කතමං චෞසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨියක් මූලික කරගත්ත මාර්ගයක් පෙන්නවා ලෝකයන් අර්ථවත් කරගන්න. එතන ලෞකික සම්මාදිට්ඨිය උනේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්මඵල දක්න නුවණ. එතනදී සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. පින්වතුනි මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කල්ප ගාන දුක් විඳලා බුදු බව ලබාගත්තේ ලෝක සත්වයාව සංසාර සාගරයෙන් එතර කරවන්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී මේ සියලු දුකෙන් නිදහස් කරලා සැපතට පමුණුවන්නයි උන්වහන්සේ බුද්ධ රාජ්‍යය පතාගෙන ආවේ. හැබැයි බුදු පදවියට පත්වෙච්ච උන්වහන්සේට ලෝකය දිහා බලනකොට පේනවා තමන් වහන්සේට උවමනාව තිබුණට ඕනකම තිබුණට හැකියාව තිබුණට මේ මුළු ලෝකයම දුකින් එතර කරවන්න බෑ. ඊට හේතු කාරණා උන්වහන්සේ දැක්කා. ඊට හේතු කාරණා උන්වහන්සේ හඳුනගත්තා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් හිතන්න ඔබ යම් කෙනෙකුට රැකියාව වෘත්තියක් ලබා දෙන්න ඕනකම තියෙනවා. යමෙකුට රැකියාවක් ලබා දීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඕනකමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වන ඒ අදාළ පුද්ගලයා රැකියාවක පිහිටුවන්නට තරම් අවශ්‍ය කරන අවම සුදුසුකම් ටිකවත් සපයාගෙන නැත්තම් ඔබේ හැකියාව හෝ ඕනකම මත කළ යුත්තක් නැතුව යනවා. අවම හෝ සුදුසුකම තිබුණොත් ඔබේ හැකියාවට ඔබේ උවමනාවට ඉඩක් ලැබෙනවා. අවම සුදුසුකමවත් නැත්තම් ඔහු සතුව එහෙනම් අපේ උවමනාව තිබුණට හැකියාව තිබුණට කරන්න දෙයක් නෑ ඔහු වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් හඳුනා ගන්නවා ලෝකයේ තුල පිහිට වෙන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. පිහිට වෙන්නම බැරි පිරිසකුත් ඉන්නවා. හැබැයි අද නැතත් මත්තේ හෝ පිහිටක් ලබන්න පුළුවන් තැනකට පත් කර ගන්නට පුළුවන් පිරිසකුත් උන්වහන්සේ හඳුන ගන්නවා. බුදු සිරිතේ තිබුණනේ හැමදාම හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදෙමින් ලෝකයේ දෙස බලනවා. මම අද කාටද පිහිට වෙන්නේ? කාවද මේ දුකින් එතර කරවන්නේ කියලා. ඒ මහා කරුණා සමවතින් ලොව බලන කල්හි ඒ සඳහා හැකියාව ඇති සුදුසුකම් ඇති යම් කෙනෙක් ලෝකේ ඈතක හිටියත් උන්වහන්සේ ඉරුදි බලයේ භාවිතා කරමින් හෝ ඔවුන් කරා ගොස් ඔවුන්ව එබඳු දුකින් නිදහස් කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ පුද්ගල භේදයක් හඳුනගත්තා. සමහරු ඉන්නවා ඍජුවම පිහිට වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම මතුවෙලා තියෙනවා. හරියට මඩදිය ඉක්මවා උඩට නැගුණු නෙළුම් පොහොට්ටුවක් හිරුගේ උදාවත් සමග විකසිතව එනවා වගේ පිපෙන්න සියලු සුදුසුකම් තියෙනවා. දැන් හිරුගේ ආලෝකයේ විතරයි අවශ්‍ය. එබඳු මිනිස් ජීවිත උන්වහන්සේ හඳුනගත්තා. එබඳු අය කරා ගිහිල්ලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා ඒ සම්මා දිට්ඨි නැමැති මාර්ගයෙන් ලෝකෝත්තර මඟ පෙන්නලා නිවනට යොමු කළා. තව පිරිසක් උන්වහන්සේට පෙනුණා සුදුසුකම් තියෙනවා, සුදුසුකම් නැතුව වගේමයි ඉන්නේ. හරියට අපි වගේ අපිටත් සුදුසුකම් ඔක්කොම සම්පූර්ණයි, සුදුසුකම් නැතුව වගේ ඉන්නවා. උදාහරණයක් හැටියට ගත්තොත් චුල්ලපන්තක හාමුදුරු, ස්වර්ණකාර හාමුදුරු, උරුවෙලකාශ්‍යප හාමුදුරු, බුදුහාමුදුරු කොච්චර මහන්සි වෙලාද ඒ අයගේ සුදුසුකම් යට තිබුණු සුදුසුකම මතු කරගත්තේ. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ තමන්ගේම සහෝදරය මහපන්තක හාමුදුරුව ඵලයන් ගෙදර කිව්වා. ඔබට මේ ශාසනයේ පිහිටක් නෑ කියලා. ඇයි? සතරපද ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණ මාස 4කට. එක පදයක් පාඩම් කරලා දෙවෙනි පදේ පාඩම් කරනකොට දෙවෙනි පදේ පාඩම් හිටිනකොට පළවෙනි පදේ අමතක වෙනවා. මාස 4ක් ගිහිල්ලත් පද 4ක් පාඩම් කරගන්න බැරි වෙච්ච නිසා ගෙදර යවුවා. යන්න කිව්වා. ගෙදර යන්න පිටත් වෙන අතරමඟදී බුදුහාමුදුරුවෝ නතර කරගත් චුල්ලපන්තක හාමුදුරුවෝ. අන්න නුසුදුසුකමක් තිබුණා. හැබැයි සුදුසුකම සැඟවිලා. බුදුරජාණන් වහන්සේ ඒ සැඟවිච්ච සුදුසුකම මතු කරගෙන සුදුස්සෙක් බවට පත් කරගෙන මහා ඍද්ධි බලලාභී සිව්පිලිසිඳියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් කළා. මහා අසිරිමත් ප්‍රාතිහාරයක් පෑවා උන්වහන්සේ රහත් වුණු දවසේ. ඊළඟට හිටියා සුදුසුකම් තියෙනවා. අද මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසුකම් තිබුණා. හැබැයි සත්පුරුෂ ඇසුරක නෙමේ හිටියේ. අසත් ධර්මයට යොමු වෙලා හිටියා. රහත් වෙන්න හේතු සම්පත් තිබුණු අයට ඒ අවස්ථාව ගිලිහි ගියා. උදාහරණයක් හැටියට මහදන සිටුවරයා හා ඔහුගේ බිරිඳ ගත හැකි. වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේ සමග මහමග වඩිනකොට අගුපිලක බොහෝම අසරණව වැතිර ඉන්න මහලු යුවලක් දැක්කා. බුදුරජාණන් වහන්සේ මොහොතක් නතර වෙලා ඒ දිහා බලලා සිනහ පහළ කළා. ටිකක් ඉදිරියට වැඩම කරලා ගහක් යට සෙවනක වැඩ සිටි වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ විමසනවානේ, ස්වාමීනි, ඇයි ඔබ වහන්සේ හවල් තැනදි සිනාවක් පහළ කළේ? ලොකු අර්ථයක් ඇති ඔබ වහන්සේ නිකං සිනාවක් උපදවන්නේ නේ. ආනන්ද දැක්කද ඒ දෙන්නව? එහෙමයි ස්වාමීනි. අඳුරනවද ඒ දෙන්න? ස්වාමීනි, ඉස්සර හිටිය මහදන සිටුවරයා ඔය. මහා ධන සම්පත් තිබුණා. නමුත් සුරාව සූදුව දුරාචාරයට ඒගොල්ලන්ගේ තරුණ කාලෙම ජීවිතයේ යෙදුණා. ඒ සියල්ල අහිමි වී ගිහිල්ලා දැන් ඔය මහමග සිඟමෙනින් ජීවත් වෙනවා ස්වාමීනි. ආනන්ද, ඔය දෙන්න මහා සම්පත් තිබුණා වගේම සැඟවිච්ච සම්පතුත් තිබිච්චාය ආනන්ද. ඔය දෙන්න මුල් කාලේ මේ ශාසනයට ආවනම් මහදනට තිබුණ රහත් වෙන්න, බිරිඳට තිබුණ අනාගාමී වෙන්න, මධ්‍යම වයසේ මේ ශාසනයට ආවනම් මහදනට තිබුණ අනාගාමී වෙන්න, බිරිඳට තිබුණ සකදාගාමී, අවසාන භාගයරි මේ ශාසනයට ඇතුල් වුණා නම් මහදනට පුළුවන්කම තිබුණ සකදාගාමී වෙන්න, බිරිඳට සෝවාන් වෙන්න තිබුණා. ආනන්ද, ඔය දෙන්න ධනය හරියට යෙදෙව්වා නම් මුල් කාලේ මේ රටේ මහ සිටුවරයා වෙන්න තිබුණා, පළවෙනි සිටුවරයා වෙන්න තිබුණා. දෙවෙනි භාගයේදී හරි තමන්ගේ ධනය මනාලිත කළමනාකරණය කළා නම් දෙවෙනි සිටුවරයා වෙන්න තිබුණා. අවසාන කාලේ හරි තමන්ගේ ඉතිරි ධනය මනාලිත කළමනාකරණය කළේ නම් තුන්වෙනි සිටුවරයා බවට පත් වෙන්න තිබුණා. ඒ තානන්ද ඒ ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙම අහිමි කරගෙන තව නොබෝ වේලාවකින් ඔය අගුපිලේම ඔය දෙන්න මිය යනවා. මරණයෙන් පස්සේ අවීචියේ දුගතියේ උත්පත්තිය ලැබනවා ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ වදන්. අන්න සුදුසුකම් තිබුණා. නමුත් ඒ සුදුසුකම මතු කරගන්න පුළුවන් වුණේ නෑ. බුදුහාමුදුරුවන්ටවත් පිහිට වෙන්න බැරි වුණා ආශ්‍රයත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේලාට පෙනෙනවා අද මතු කරගන්නවත් සුදුසුකමක් නෑ. හැබැයි සුදුස්සෙක් බවට පිළිවෙලින් පත් කරගන්න පුළුවන්. සුදුසුකම් ටික හදන්න පුළුවන් ජීවිත උන්වහන්සේ දැක්කා. සුදුසුකම් ටික ඇති කරන්න පුළුවන්, බෝ කරන්න පුළුවන්, වවන්න පුළුවන් ඒ ජීවිත තුළ. ඒ වගේම උන්වහන්සේ දැක්කා මත්තේ සුදුස්සෙක් වෙන්නවත් සුදුසුකම් ටිකවත් ජීවිතය තුළ වවන්න බැරි, හදන්න බැරි හිස්ම ජීවිතත් උන්වහන්සේ දුටුවා. ජේතවනාරාමයේ ආසන්නේම හිටියා චුන්දසූකර වගේ අය කවදාවත් මහා කරුණාවට ඉලක්ක වුණේ නැහැ. ගියේ නැහැ ඒ පැත්තට. ඇයි? අද පිහිට වෙන්න නෙමෙයි, අනාගතයටවත් පිහිටක් වෙන්න යමක් කියා දෙන්න පුළුවන් කමක් නැහැ, සවන් දෙන්න ඕන කමක් නැහැ ඒ අයට. ඉතින් බුදුරජාණන් වහන්සේලාටත් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දැකලා අර සුදුසුකම් තියෙන අය, සුදුසුකම් තියෙනවා සැඟවිච්ච අය, ඒ සුදුසුකම් මතු කරගෙන අර කියපු ලෝකෝත්තර මඟ කියා දීලා මේ සංසාර සාගරයෙන් එතර කෙරෙව්වා. එතකොට අදත් අපේ අතරේ ඉන්නවා සුදුසුකම් තියෙන අය, සුදුසුකම් සැඟවෙච්ච අයත් ඉන්නවා. හැබැයි සුදුසුකම් තිබුණත්, සුදුසුකම් සැඟවිලා තිබුණත් ඒව මතු කරගෙන හෝ ඒ මගඵල නිවනට යන්න බෑ. අවශ්‍ය මග පෙන්වීම අපට නොලැබුණොත්, මඩදිය ඉක්මවා නෙළුම් මලක්, නෙළුම් පොහොට්ටුවක් උඩට මතු වුණත් හිරු නොනැගුණොත්, හිරුගේ පහස නොලැබුණොත් ඒ මල විකසිත වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සුදුසුකම් තිබුණත් ඒ සුදුසුකම් වලින් හදමල විකසිත කරගන්න බැරිව යනවා. සත්පුරුෂ ආශ්‍රයකින් අපට ධර්මයේ පහස නොලැබුණොත්. එනිසා අපි කල්පනාකාරී වෙන්න ඕන මම සුදුස්සෙක්ද කියලා. ඉතින් මම අද කතා කරන්නේ එතනට නෙමෙයි, ඒ සුදුසුකම් ඇති අයටම නෙමෙයි, සුදුසුකම් ඇති අයටත් නැති අයටත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක්. අර බුදුරජාණන් වහන්සේ දුටුවා සුදුසුකම් සැඟවිලා තියෙන, සුදුසුකම් නැතත් සුදුසුකම් හදාගන්න පුළුවන්, අද බැරි වෙන්න පුළුවන්. අද බැරි වෙන්න පුළුවන් හෙට දවසේ කෙනෙක්ව සුදුස්සෙක් බවට පත් කරන්න පුළුවන්. අන්නේ ප්‍රතිපදාව තමයි ලෞකික ප්‍රතිපදාව නමින් මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අනුව ඔබට සුදුසුකම් අද දවසේ නැතත් හෙට දවසේ බුදු කරුණා ඇසට ඉලක්ක වෙන සුදුස්සෙක් වෙන්න. සැඟවී හෝ ඒ සුදුසුකම් ඇත්නම් ඒ සැඟවුණු සුදුසුකම් මතු කරගන්න. සුදුසුකම් ඇතත් මා සුදුස්සෙක්කැයි හඳුනාගෙන නැත්නම් ඒ සුදුසුකම හඳුනා ගැනීම පිණිසත් මේ බුදුරජාණන් වහන්සේගේ ලෞකික දේශනාව ඉවහල් වෙනවා. ඒ ලෞකික ගමන් මග උන්වහන්සේ දේශනා කරන්නට හේතුකාරණා මොනවද කියලත් ටිකක් අපි පළමු කොට විමසා බලන්න වෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ ලෝක සත්වයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා සසර දුකෙන් එතර කරවන්න. එතකොට ඒ සඳහා බුදුබවට පත්වෙච්ච උන්වහන්සේට ඒ දේශනාවට අතිරේකව ලෞකික ගමන් මගක්, ලෝකයක් අර්ථවත් කරන ගමන් මගක් ලෝකයට හෙළිපෙහෙළි කරලා දෙන්න උනේ ඒ නිවනට සුදුස්සෙක් නිර්මාණය කරගැනීම පිණිසමයි මූලික ඉලක්කය අරමුණ. එසේ නොමැතිව මේ ලෝක සත්වයා සංසාරේ සුගතියක සසරේ පරණ කරවීමේ අදහස නෙමෙයි උන්වහන්සේට තිබුණේ. ඒ කියන්නේ අපිට කුසල කර්ම කරන්න සලස්වලා ඒ කර්ම විපාක වශයෙන් මේ සසරේ පරණ වෙන්න ඉඩ දෙන්න නෙමෙයි උන්වහන්සේ දේශනාව කරන්නේ. අපිව ඉක්මනින් මේ දුක් විඳින ලෝකයෙන් මුදවලා පරම සැපතට පමුණුවන්න. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවද අපව දුකින් එතර කරවන ලෞතුරු මඟ පිණිසම ඉලක්ක කරගෙන කළ දේශනාවක් බව අපි අමතක නොකළ යුතුයි. ඊළඟට තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අදහස ඉලක්කය වෙනවා මේ ලබාගත් මනුස්ස ජීවිතය තිරිසන් ප්‍රේත අසුර නිරය සතරන් අපායට වැටුනොත් ආපහු කල්පගානකින්වත් නිදහස් කරගන්න අමාරුයි. එනිසා මේ ලැබිච්ච ජීවිතය නැවත නැවතත් සුරක්ෂිත වෙන්නත් ඕන. ඊළඟට මේ ලබන මනුස්සාදී ජීවිත අර්ථවත් වෙන්න ඕන. දැන් මනුෂ්‍ය ලෝකය කියන්නේ සුගතියක්. ඔබ දන්නවා, ඔබ දකිනවා මන්ද බුද්ධිකාය. ඔබ දන්නවා, ඔබ දකිනවා උපන්දා පටන් එකම තැන ඉන්න අනුන්ගේ පිහිටක් පිළිසරණක් නැතුව හැරෙන්න පෙරලෙනවත් බැරි අපේ දරුවෝ ඉන්නවා. අපේ ඥාතිවරු පවා ඉන්නවා. බොහොම දුගීව, බොහොම අසරණව සිඟමනින් ජීවිත ගෙවන අය ඉන්න, බොහොම විරූපී අවලස්සන අය ඉන්න. බලන්න මනුස්ස ජීවිතයේ අර්ථය එතන තියෙනවද කියලා. එහෙනම් මේ ලබාගත් මනුස්ස ජීවිත අර්ථවත් වෙන්නත් ඕන, සුරක්ෂිත වෙන්නත් ඕන. මෙන්න මේ සියල්ල සම්පාදනය කරගන්න පුළුවන් මග පිළිවෙත තමයි ලෞකික ප්‍රතිපදාව හැටියට, පුණ්‍ය ප්‍රතිපදාව හැටියට මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ. එතනදී ඒ සම්මාදිට්ඨිය මූලික කරගෙන සිදු කරන ක්‍රියාකාරකම් ටික තමයි පුණ්‍ය කුසල හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ. පින්වතුන් දන්නවා පින් කියලා කියනකොට බොහෝ දේ තියෙනවා. හැබැයි අපි මේ පින් කියන සියල්ලම එකට එක්කලොත් ගොඩාක් ඇත්තෙත් නෑ. බුදුරජාණන් වහන්සේ අපට වදාලේ පින්කම් තුනයි. ඒවා නම් කරලා තියෙනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා. මොනවද ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා? දාන, සීල, භාවනා. දාන, සීල, භාවනා. ඒයි බුදුරජාණන් වහන්සේ දාන, සීල, භාවනා නමින් අඩුත් නැතුව වැඩිත් නැතුව මේ පින්කම් තුනක්ම හරියටම දේශනා කළේ. මොකද්ද මේ අර්ථය? ඔබ ටිකක් හොයලා බැලුවොත් අනේ බුදුහාමුදුරුවන්ගේ මහා කරුණා මහිමය, මහා ප්‍රඥාවේ මහිමය ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. බුදුහාමුදුරුව පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් හදවතට නැගීවි. ඒකේ අර්ථය හොයලා බැලුවොත් අපි ටිකක් වෙන පැත්තකින් ඒ අදහස තේරුම් ගන්න උත්සාහ කළොත් මම ඔබට මෙහෙම පැවරුමක් දෙනවා. ඔබ දන්න හැටියට, ඔබ හිතන හැටියකට සිහි කරන්න දැන්. කොහොමද? ඔබ දන්න සමාජය තුළ, ඔබ දන්න සමාජය තුළ ඔබට තේරෙන විදිහට බොහෝම අර්ථවත්, බොහෝම සුවපත්, බොහෝම සැපවත් අර්ථපූර්ණ සුවදායක ජීවිතයක් ගෙවන්නෙක් පිළිබඳව ඔබට සිහි කරගන්න පුළුවන්ද? ඔබ හිතන විදිහට අන්න අහවල් අය නම් අන්න අර අහවල් කෙනා නම් ඉතාමත්ම සුවසේ සැපසේ නිදුකින් බොහෝමත්ම අර්ථවත් ජීවිතයක් ගෙවනවා කියලා සිහි කරගන්න පුළුවන් අය ඇතිනේ ඕන තරම්. හොඳයි, දැන් ඔන්න ඔබ තම තමන් දන්න හඳුනන ප්‍රමාණයෙන් යම් යම් කෙනෙක් වෙන්න පුළුවන්, සමූහයක් වෙන්න පුළුවන්, පවුලක් වෙන්න පුළුවන්. දැන් ඔබේ මතකයට නැගිලා ඇති මෙන්න මේ අය නම් අර්ථපූර්ණ සුවදායක සැපදායක ජීවිතයක් ගෙවනවා කියලා ඔබ විනිශ්චය කරන කෙනෙකු, පුද්ගලයෙකු, පවුලක් දැන් ඔබේ සිහියට නැගුණා. දැන් මම නැවත ඔබෙන් ඇහුවොත් ඔබ ඔය තෝරා ගැනීම කළේ කිනම් නිර්ණායක භාවිතා කළාද කියලා, කුමන සාධක භාවිතා කරලාද ඔවුන් සුවදායක සැපදායක අර්ථපූර්ණ ජීවිතයක් ගෙවනවා කියලා ඔබ තීරණය කළේ කොහොමද කියලා මං ඇහුවොත්, සමහර විට ඔබට ඒකට නිසි උත්තරයක් දෙන්න බැරි වෙයි. හැබැයි අපි විමසලා බලමු. මට හිතෙන හැටියට ඔය තෝරා ගැනීම සඳහා, ඔය උපකල්පනය සඳහා අඩුත් නැතුව වැඩිත් නැතුව ඔබ භාවිතා කළ නිර්ණායක තුනක් තියෙනවා. සාධක තුනක් පාදක කරගෙනයි ඒ උපකල්පනය කළේ. ඔබ කියන්න හරිද කියලා, වැරදි නම් වැරදි කියන්න. දැන් මං ඒ සාධක තුන පැහැදිලි කරනවා. ඔබ යමෙකු සුවදායක සැපදායක අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නෙකු හැටියට තෝරයිද ඔහු අංගවිකල වුණා නම්, ආබාධිතෙක් වූයේ නම්, නිතර නිතරම බෙහෙත් පෙත්ත අතේ තියාගෙන ඉන්න මහ භයානක සුව කළ නොහැකි රෝගියෙක් වුණා නම්, විරූපී අවලස්සන ආබාධිතයෙක් වුණා නම්, ජීවිතයේ අදද හෙටද කියන්න බෑ, බොහොම ඉක්මනින් මරණයේ හිමිවන්නේ කියල මන්දායුෂ්කයෙක් කියන දැනගැනීම තිබුණා නම්, ඔබ තෝරයිද සුවදායක සැපදායක අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ හැටියට? නෑ. එහෙනම් ඔබේ තෝරා ගැනීමේ පළමු සාධකය, නිර්ණායකය වුණේ කුමක්ද? ඔහු බොහොම නිරෝගී, බොහොම සුරූපී, ආබාධිතයෙක් නෙමෙයි, ලෙඩෙක් නෙමෙයි, බොහොම ලස්සන ජීවිතයක් ගෙවන කෙනෙක්, හොඳට මිනිස්කය තියෙන කෙනෙක්. එහෙනම් අපි ඒ තෝරා ගැනීමේ පළවෙනි සාධකයේ බවට පත් කළගත්තා මිනිස්කය. අඩුවක් නැතුව අංග සම්පූර්ණයි. ඔබ මිනිස්කය විතරක් හොඳට තිබුණට අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ හැටියට තෝරන්නේ නෑ. ඔහු අසරණේ දුගියේ දිලින්දෙක් වුණා නම්, අනුන්ගෙන් යපන කෙනෙක් වුණා නම් ඔබ තෝරන්නේ අර්ථපූර්ණ සුවදායක ජීවිතයක් ගෙවන්නේ හැටියට. එහෙනම් ඔබේ තෝරා ගැනීම සඳහා දෙවෙනි සාධකයේ නිර්ණායක වෙලා නැද්ද? ඔහු වටා ඇති උපභෝග පරිභෝග සම්පත්තික, ඔහු පරිහරණය කරන ගේදර වතුපිටි, යාන වාහන, ඇඳුම් පැළඳුම් ආදී පරිභෝග සම්පත්තික දිහා බලලා නෙමෙයිද ඔබ ඒ තෝරා ගැනීම කළේ? අන්න දෙවැනි නිර්ණායකයේ බවට පත් වෙලා තියෙන ඔහු සතු සම්පත්තික. එතකොට හොඳට මිනිස් කයක් තියෙනවා, ඒ කය සුවසේ ගෙවන්න ඕන කරන සම්පත්තිකක් තියෙනවා. හැබැයි තවත් නිර්ණායකයක් ඔබ භාවිතා කරලා තියෙනවා හරිම සියුම්ව, හරිම සියුම් තැන. හොඳයි, ඔබ අර්ථපූර්ණ සුවදායක සැපදායක හොඳ ජීවිතයක් ගෙවන්නේ හැටියට තෝරයිද ඔහු අසත්පුරුෂයෙක් වුණා නම්, දුෂ්ට දුරුජනයෙක් වුණා නම්, පංච දුෂ්චරිතයෙන්ම යෙදුණු පාපියෙක් වුණා නම්, යුතුකම් මනුස්සකම් නැති, අම්ම තාත්තව හඳුනන් නැති, මෙලව පරලව හඳුනන්නේ නැති, අපි කියන්නේ හය හතර දන්නේ නැති කියලා. හය කිවි සදිවි ලෝකේ, හතර කිවි සතර අපාය. සුගතිය දුගතිය දන්නේ නැති. එබඳු කෙනෙක් වුණා නම් ඔබ තෝරයිද අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ කැටියද? නැහැ. එහෙනම් ඔහු ළඟ දැන උගත් කමක් තිබෙනවා. හොඳ නරක තේරෙන බව, යහපත අයහපත දන්න බව, මෞපිය ගුණය හඳුනන බව, යුතු අයුතුකම් හඳුනාගෙන කටයුතු කරන ජීවිතය තුළ දැක්මක් දර්ශනයක් ඇතිව ගෙවන්නේ හැටියට දැන උගත්කම් ඇති බවට ඔබ දුටු දිසයි ඔහු අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ හැටියට තේරුවේ. දැන් හොඳට හිතලා බලන්න ඔබ යම් විදිහකින් අර මිනිස්කය හොඳට තිබුණත් සම්පත්තික හොඳට තිබුණත් ඒ ජීවිතයේ ලෝකෙට හිත කර නැත්තම් මෞපියන්ටවත් පිහිටක් නැත්තම් ලෝකයට පිළිසරණක් ඒ ජීවිතයෙන් නැත්තම් ඔබ තෝරන්නේ නෑ. එහෙනම් ඔබේ තුන්වෙනි සාධකයේ නිර්ණායකය වෙලා තියෙනවා ඔහුගේ යහ පැවතුම්, ඔහුගේ දැනුගත්කම්, ඔහුගේ මනුෂ්‍යකම්, යුතු අයුතුකම් ටික. ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ම දර්ශනය තුන්වෙනි සාධකයේ බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙන්න මේ සාධක තුන යම් කෙනෙකු සතු නම් ඔහු අර්ථපූර්ණ සුවදායක ජීවිතයක් ගෙවන්නේය කියන විශ්වාසය ඔබට තියෙනවා. ඔබ ඒ විශ්වාසය ඒ පිළිගැනීම ඇති නිසායි අහවලා අහවල් කෙනා අහවල් අය අර්ථපූර්ණ සුවදායක ජීවිතයක් ගෙවන්නේය කියලා උපකල්පනය කළේ. දැන් ඔහු ළඟ මේ සම්පත් තුන තියෙනවා නම් අර්ථපූර්ණ වුණා නම් මගේ ළඟත් තියෙන්න ඕන ওই ටිකනේ. මගේ ළඟත් ඔය සම්පත් තුන තිබුණොත්, ඔය සාධක තුන තිබුණොත් මගේ ජීවිතයත් අර්ථවත් නේද? මගේ ජීවිතයත් සැපවත් නේද? මගේ ජීවිතයත් සුවපත් වෙන්න ඕන නේද? එහෙනම් ඔන්න ඔබ ඔය දකින ඔය ඇත්ත තමයි බුදුහාමුදුරුව පාදක කරගෙන තියෙන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් පණවන්න. බුදුහාමුදුරුව මවාපෑවා නෙමෙයි. දැන් මේ මොහොතේ ඔබද උපකල්පනය කිරීමේදී යමෙකු සුවදායක සපදායක දිවියක් ගෙවන්නේ කියලා ඒ උපකල්පනයට සදා සාධක වෙච්ච පාදක වෙච්ච නිර්ණායක දිහා බලලා තමයි නුවණින් උන්වහන්සේ දිහා හඳුනගෙන තමයි මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ලෝකිත අඩුවෙඩි නැතුව දේශනා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන මේ මිනිස් කය ආබාධිත නොවි, රෝගී නොවි, අංගවිකල නොවි, විරූපී අවලස්සන නොවි, සුරූපී නිරෝගී දිගාසිරි ඇති මිනිස් කයක් ලබන්න බෑ මේ කයින් වචනයෙන් අනුන්ගේ ජීවිතවලට හානි කරන කෙනෙකුට. මේ කයින් වචනයෙන් අනුන්ගේ ජීවිතවලට රිදවන කෙනෙකුට. අපේ දිවි ගමනේදී, සංසාර ගමනේදී යම් සත්වයෙකුට ඒ බඳු පීඩාවක් කළා නම් අනුන්ගේ ජීවිතයේ පවතින ඕන කාලයේ පවතින නොදී අතරමඟ කඩා දැමුවේ නම් යම් ජීවිතයකට හිංසා පීඩා කළේ නම් ඒක විපාකය මට එන්න ඕන. ඒක තමයි මගේ ජීවිතයේ සම්පූර්ණ කාලය ගෙවන්න නොදී අතරමඟ කඩා දමන්නේ. මම අනුන්ට දුන්නු වද වේදනා ටික මට ලැබෙනවා. කවුරුවත් දෙනවා නම් නෙමෙයි. රූපේකෝ රාද මාරෝ, රූපේකෝ රාද වදකෝ, රාදය මේ රූපය වදකෙක් මාරේ. දැන් බලන්න මේ කය තමන්ගෙම කය වදකෙක් වෙලා මාරයෙක් වෙලා සතුරෙක් වෙලා. ඔබ මොහොතක් හිතලා බලන්න ඔබට ඇති කළ එකම හිසේ කැක්කුමක් ගැන. ඔය තරමේ වේදනාවක් මේ ලෝකේ හිටිය හමුවුණු පරම සතුරෙක්කුටවත් ඔබට දෙන්න පුළුවන් වුණාද? පරම සතුරෙක්වත් ඒ වගේ දුකක් වේදනාවක් ඔබට දීලා නැහැ. හැබැයි හිසේ කැක්කුම, දතේ කැක්කුම, බඩේ කැක්කුම මහා බරපතල වේදනාවක් ඇති කරලා තියෙනවා. එනිසා උන්වහන්සේ කියනවා මේ කය තරම් වදකෙක් සතුරෙක් තවත් නෑ. හැබැයි මේ කය සතුරෙක් වෙන්නේ වදකෙක් වෙන්නේ නිකන් නෙමෙයි. අපි අනුන්ට දුන්නු වද වේදනා ටික මෙන්න නඩුකාරයා වෙලා වදකයා වෙලා මෙයා එයා විසින්ම අපිට වරින් වර රිදවෙනවා. අපි රිදවපු ටික අපට අපේම කය සමහර වෙලාවට රිදවෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ සීලය කියන ශික්ෂණය අපට පණවන්නේ ඔබට මේ සංසාර ගමනේ අර කියන සාධකය ලබන්න ඕන නම්, ආබාධිතයෙක් නොවී, ලෙඩෙක් නොවී, මන්දාශකයෙක් නොවී සුරූපී මිනිස්කයක් ලබන්න ඕන නම්, එහෙම ලැබිය යුතු නම් ඔය කයින් ඔය වචනයෙන් තව කෙනෙකුට කරදරයක් කරන්න එපා. හිරිහැරයක් කරන්න එපා. පීඩාවක් කරන්න එපා. ඒ කරදරය, ඒ හිරිහැරය, ඒ පීඩාව ලෝකයට කළොත් බලාපොරොත්තු වෙන්න එපා සසර ගමනේ සුරූපී නිරෝගී මිනිස්කයක්. ඒ කළ දේ තමන්ට වදකෙක් වෙලා සතුරෙක් වෙලා තව කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ නේ. මේ කයම ඒ කාර්ය කරයි. එනිසා උන්වහන්සේ අපට වදාලා ඔබ මේ සසර ගමනේ දිවි ගමනේ සුරූපී ජීවිතයක් ගෙවන්න නම්, සුරූපී මිනිස්කයක් ලබන්න නම් මෙන්න මේ කය වචන දෙකේ සුරක්ෂිතතාවය තියෙන්න ඕන. ඔකට තමයි සීලය කිව්වේ. කාය වාචානං සමෝදානං සීලං. දැන් සිල්වත් වෙන්න කියලා කිව්වහම ඔබට ප්‍රශ්නයක් එවි, අපි කොහොමද මේ කාර්ය බහුල ජීවිතයක් ගෙවන අපි දෙයනේ සිල්වත් වෙන්නේ? සිල් ගන්න පන්සලට යන්න ඕන, සිල් රිදී අඳින්න ඕන, කොච්චර දේවල්ද කියලා ඉතින්. මේක වැරදි අදහසක්. සිල්වත් වීම කියන එක අපිට ඊට වඩා සරල තැනකින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපි කාලයක් තිස්සේ පුංචි යෝජනාවක් කරනවා ලෝකෙට. මම කරන යෝජනාව බොහෝම සාධාරණයි. මං කියන්නේ පැය 24ම ඔබට සිල්වත් වෙන්න කියලා. එහෙම කිව්වොත් කෙරෙන්නේත් නැහැ, කරන්නත් බෑ කියලා කියයි. එනිසා බැරි දෙයක් අපි කියන්නේ නැහැ. අඩුතරමින් මං කියන්නේ පැය 12ක්ම සිල්වත් වෙන්න කියලා. ඒකත් කරන්න බෑ කියයි. බැරි වෙන්න පුළුවන්. පැය 6ක් සිල්වත් වෙන්න කියලා කියන්නේත් නේ මම. මම ඔබට යෝජනාවක් හැටියට කරනවා. මේ 2016 වසර ආරම්භ වුණා. දැන් මේ ජීවිතේ අපට ආරම්භයක් මේ වසරෙන් පටන් ගන්න පුළුවන්. අපි යෝජනාවක් කරනවා ලෝකෙට එක පැයක් දවසේ කිසියම් වෙලාවක පැයක් වෙන් කරගන්නවා. මෙන්න මේ පැය වෙන් කරගෙන අපි හිතමු දවස කිසියම් වෙලාවක, අපි හිතමු උදේ හවස 3 ඉඳලා 4 වෙනකම් කියලා. හවස 3ට තමන් අදිස්ථාන කරනවා පන්සල් යන්න ඕනේ නෑ, පාලි වාක්‍ය කියන්න ඕනේ නෑ, සුදු රෙදි අඳින්න ඕනේ නෑ, වැඩ කරන තැන වෙන්න පුළුවන්, ඉන්න තැන කොතනක හෝ තැනක ඉඳගෙන මම මෙන්න මේ පැය තුල මගේ ජීවිතයට හානියක් කළත් මම මේ පැය තුල නම් කිසිම සත්ත්වයකට, මැස්සෙකුට, මදුරුවෙකුටවත් පහර දෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන්, ප්‍රාණවාදයෙන් වැළකිනවා මේ පැය තුල. මේ පැය තුල මට කෝටියක් වටින දෙයක් හොරකම් කරන්න අවස්ථාව ලැබුණත් ගන්නේ නැහැ මේ පැයේදී. මම මේ පැය හොරකම් කරන්නේ නැහැ. මේ පැය ඇතුළත තව කෙනෙකු සමඟ කායික හැසිරීමක් නෙවෙයි, ඇස්කොනකින් බලලවත් කාමුක අදහසක් තරමුවත් පහළ කරගන්නේ නෑ මම. මේ පැයේ මං කාම මිත්‍යාචාරයෙන් මිදෙනවා. මේ පැය තුළ මගේ ජීවිතය නිසාවත් මම කෝටියක් වටින දෙයක් වෙනුවෙන්වත් බොරුවක් නම් කියන්නේ නෑ. මේ පැය ඇතුළත මම කාවත් බේද කරන කියලමක් කියන්නේ නෑ. මේ පැය ඇතුළත සතෙකුවත් පීඩාවට පත් කරන නපුරු සැහැසි වචනයක් පාවිච්චි කරන්නේ. මේ පැය තුළ මමත් අනුනුත් ප්‍රමාදයට පත් කරන හිස් වචන භාවිතා කරන්නේ නෑ. මම මේ පැයේ වාක් සුචරිතය රකිනවා. මේ පැය තුළ මම මත්කුඩු මත්වතුර මත්ද්‍රව්‍ය නොව සිගරට් එකක් බුලත් විටක් පමණවත් මත්වෙන යමක් මේ පැය තුළ ගන්නේ නෑ. තමන් තමන් එක්ක ගිවිසුමක් අධිෂ්ඨානයක් ඇති කරගන්න. කිසි අමාරුවක් නෑ ඔබට පැයක් ගෙවා දමන්න. දැන් බලන්න ඔබට බොහොම පහසුවෙන් ඒ පැය ගෙවී යාවි. දැන් එහෙම ඔබ පැයක් දවසකට ඒ අධිෂ්ඨානයේ පිහිටියොත් මාසෙකට පැය කීයක් වෙලාද? පැය 30ක්. මාසෙට 15ක දවස සිල් ගන්න අම්මා තාත්තා පැය කීයද සිල් සමාදන් වෙලා ඉන්නේ? දැන් ඒ අම්මා තාත්තගෙන් මේ අගෞරවයක් කරනව නෙමෙයි. එවුවොත් ඔබ අද සිල් සමාදන් වෙලා සමාදන් වෙච්ච ශික්ෂාපද ටික හොඳින්ම ආරක්ෂා කළා කියලා සාක්ෂි සාධක තියෙනවද? පැහැදිලිද? සමහර වෙලාවට ඒකට හෘද සාක්ෂිය ඉඩ නැහැ. හැබැයි දැන් ඔබට ඒ මාසය තුළම පැය 30ක් ඒකාන්තයෙන් මං සිල් රැක්කා කියලා තමන්ගේ හෘද සාක්ෂිය පැහැදිලිව සාක්ෂි දෙනවනේ. දෙවියන් බඹුන් ඉදිරියේ මනුස්ස අමනුෂ්‍යයන් ඉදිරියේ දිවුරා කියන්න පුළුවන් නේද? මම මේ මෑසේ තුළ අනිවාර්යෙන් ඒකාන්තයෙන් පැය 30ක් සිල්වත් වුණා කියලා. අවුරුද්දක් වුණොත් පැය 360ක් සිල්වත් වෙලා. මේ ඇති ඊළඟට උපදින තැන අංගවිකලා ආබාධිත රෝගී නොවී ස්වරූපී මිනිස්කයක් ලබන්න සමහර විට. යම් දවසක ඔබට දැනේ ඉතුරු පැය 23ත් මේ පැය වෙනස කොච්චරද කියලා. මේ පැය හරි බරයි කියලා දැනේ. මේ පැයේ තමයි සතුට තියෙන්නේ කියලා දැනේ. එදාට ඒකට තව පැයක් එකතු කරගන්න එක ඔබට පැවරණ එකක්. ඒක ඔබ විසින් කරන එකක් අනිවාර්යෙන්. එනිසා ඔබට මා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියනවා අද ඉඳලා එක පැයක් අදිෂ්ඨාන කරලා නිකන් නෙමෙයි. අපි නිකන් ඉන්න ඕන තරම් පැයක සිල්වත් වෙනවා ඇති. ඒක වැඩක් නෑ. අදිෂ්ඨාන කරලා මම මේ පැය තුළ මේ දේ කරන්නේ නෑ. පැය මේ දේ කරන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරලා ඉන්න කිසි අමාරුවක් නෑ, කිසි අපහසුවක් නෑ. ඔබ සිල්වතෙක්, ඔබ ගුණවතෙක්, මාසිකට පැය 30ක් සිල් රකින්න කෙනෙක්. එතකොට ඔබට විපතක් කරදරයක් වෙච්ච වෙලාවේ, දුව පුතා අසනීප වෙච්ච වෙලාවේ අන්න සත්‍යක්‍රියාවක් කරන්න ගුණයක් තියෙනව බලන්න. දෙවියන් බඹුන් ඉදිරියේ දිවුරා කියන්න ඔබ ළඟ සාක්ෂියක් තියෙනව. අනේ ඒකාන්තයෙන් මම පැය 30ක් මේ මාසය තුල මේ කාලය තුල මම දවසකට පැය ගානේ සිල් ආරක්ෂා කළ බව ඒකාන්ත සත්‍යයක්. දෙවියන් දන්නවා, බඹුන් දන්නවා, අමනුෂ්‍යයෝ දන්නවා, මනුෂ්‍යයෝ දන්නවා ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍යයේ බලයෙන් මගේ දරුවා සුවපත් වේවා, මේ රෝගී සුවපත් වේවා. සත්‍යක්‍රියාවක් කරන්න තරම් බලයක් ගොඩ නැගිනවා ඒ හැකියාව මත. එනිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පුළුවන් තැනකින් පටන් ගන්න, පුළුවන් ප්‍රමාණයකින් පටන් ගන්න. එනිසා මහලු වයසට ගිහිල්ලා පන්සලට ගිහිල්ලයි සිල් ගන්න ඕන කියන තැනට ඉන්න එපා. අද ඉඳලා හෙට ඉඳලා දවසට පැයකින් පටන් ගන්න. ඊළඟට එතකොට ඔබට ඔය අර්ථපූර්ණ ජීවිතයට අවශ්‍ය සාධකයේ සලසා ලැබේවි. ඊළඟට මිනිස්කයි හොඳට ලැබුණට වැඩක් නැහැ නේ, කන්න බොන්න බැරි නැත්තම්. සම්පත්තික තියෙනවා. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ දන් දෙන්න කියලා. දන් දෙන්න කිව්වහමත් ගැටලුවක් වෙනුත් කොහොමද අප්පා දෙන්නේ? මේ අමාරුවෙන් හම්බ කරගන්නේ ඕක හැමදාම බෙදන්න පුළුවන් ගෑ හැමෝටම කියලා. නෑ එහෙම කරන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ දානේ පනවන්නේ ඔය වගේ අමාරු තැනකින් නෙමෙයි. අපි දවසට කීසරයක් වළඳ පිඟාන හොදනවද? වළම් පිඟාන් හොදලා ඉඳුල් වතුර ටික විසි කරනවද දවසට කීවතාවක්? ඔබ දන්නවද ඔය ඉඳුල් වතුර ටිකේ වටිනාකම? මේ අම්මල කියන්නේ මොන වටිනාකමක්ද ඉඳුල් වතුර ටිකේ කියලා? නෑ. ඔය ඉඳුල් වතුර ටික දීලා මම කිව්වොත් ඔබට දිව්‍ය මනුෂ්‍ය ආත්ම භාව 100ක් ගන්න පුළුවන් කියලා විශ්වාස කරන එකක් නෑ. බුදුහාමුදුරුව වදාරනවා, බුදුහාමුදුරුව ඒකාන්තයෙන් වදාරනවා, ඔය ඉඳුල් වතුර ටිකට පුළුවන් ආත්ම භාව 100ක් දෙව්ලොව යන්න මිනිස් ලොවට එන්න. කොහොමද? නිකන් විසිකලාට හම්බ වෙන්නේ නෑ. චේතන හම්බෙක වේකම්මන් නේද? ඔය ඉඳුල් වතුර ටික අරගෙන පිඟාන හොදලා අතට අරගෙන හිතන්නකෝ, මේ ඉඳුල් වතුර ටික හෝ මේ දැසට නොපෙනෙන කුඩාම කුඩා ශුද්‍ර ප්‍රාණියෙකුට හෝ අනේ ආහාරයක්ම වේවා, කුසගිනි නිවේවා කියන මෛත්‍රී සිත කරුණා සිත පහළ කරගෙන ඒ ඉඳුල් වතුර ටික විසි කරන්නකෝ. දානෙය ආත්ම භාව 100ක් දෙව් මිනිස් සැපගෙන දෙන පින්කමක්. දක්ෂිනා විභංග සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ දුකී දුරුජන අසත්පුරුෂ දුෂ්ට මිනිහෙකුට හරි යමක් දුන්නු ආත්ම භාව 1000ක් දෙව් මිනිස් සැපගෙන දෙන පින්කමක්. ඉතින් ඒ නිසා අතට ගත්ත බත්පතින් මිටක් කුරුල්ලෙකුටවත් දීලා කන්න පුරුදු වෙන්න. ඒක මහා ආත්ම භාව සිය ගණනක සුරක්ෂිත භාවයේ පිණිස හේතු වෙන මේ බත් මිට. ඒ නිසා දානේ පරිත්‍යාගයේ බුදුහාමුදුරුව අපට පනවන්නේ එබඳු තැනකින්. ඒක බොහොම ප්‍රභේදගතයි. සියල්ල විස්තර කරන්න වෙලා නැහැ. ඒ නිසා එබඳු සරල තැනකින් පටන් ගන්න දවසකට දානයක් දෙන්න. එතකොට අමුතු දෙයක් වැය වෙලා නැහැ. අතේ තියෙන දෙයින් මිටක් දෙනවා. ඉඳුල් වතුර ටික දාන චේතනාවක් පහළ කරගෙන කලන සිතක් පහළ කරගෙනයි ඉසි කරන්නේ. ඉතින් අපට ජීවිතයේ ආත්ම භාව කී දහසක් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ගෙන දෙන පින්කමක් බවට පත් කරගත හැයිද? ජීවිතයේ තුල ඒ නොවටිනා දෙයි. ඒ නිසා අපට බුදුහාමුදුරුව පනවන්නේ සසර ගමනේ සුවපත් භාවයේ සපවත් භාවයේ පිණිස නිබඳ තැනකින් පටන් ගන්න. ඊට පස්සේ පුළුවන් නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දුගී මගේ යාචකයන්ට, මව්පිය ගුරුවරාදීන්ට, ගුණවතුන්ට, අසරණයන්ට පිහිට වෙන්න. ඒක ඊට වඩා ආනිසංස ගැන දෙන පින්කම්. නමුත් අපට සරල තැනින් හැමදාම යමක් කරන්න පුළුවන්. දවසට අත හෝදන ගානේ, පිඟාන හෝදන ගානේ ආත්ම භාව 100කට දෙව් මිනිස් සැප පිණිස යමක් එකතු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පින්වතුනි, දාණයට ඒ සම්පත්තික ලැබුණත් අපට භවෝග සම්පත්තික ලැබුණාට, මිනිස් කය හොඳට ලැබුණාට නුවණ නැති වුණොත්, ජීවිතයේ දැක්මක් දර්ශනයක් නැති වුණොත් හරි අපරාධයක් වෙනවා. හිතන්න මහසයුර මැද තනි වුණු හබලක් නැති, රුවලක් නැති ඔරුවක් බෝට්ටුවක් මොකක් වෙයිද? හමන සුළඟට ඌනම දිශාවකට ගහගෙන යන්න පුළුවන්. ගල් පර්වතයක හැප්පිලා සුණු විසුණු වෙලා යන්න පුළුවන්. හබලක් නැහැ, රුවලක් නැහැ, පාලනයක් නැහැ. අපේ ජීවිතේට දැක්මක් දර්ශනයක් නැති වුණොත් හබලක් නැති, රුවලක් නැති, උරුවක් බෝට්ටුවක් වගේ ලැබෙන ආශ්‍රයත් එක්ක ඕනම දිශාවකට ගහගෙන යන්න පුළුවන්. එහෙම වෙන්න ඉඩ අරින්න එපා. ජීවිතේට දැක්මක් දර්ශනයක් ඕන. හැබැයි ඒ ජීවිතේට දැක්ම දර්ශනය මේ දැනුගත්කම් කියන ඒවා ඉබේ ලැබෙන්නේ නැහැ. පෙර සංසාරෙත් ඔබ සිල් රැක්කා, දන් දුන්නා වගේම භාවනා කියන පින්කමත් ඔබ කරලා තියෙනවා. ඒ නිසායි අද මේ දැනුගත්කම් හදාගෙන මේ රටකින් රටකට ඇවිල්ලා මේ ලෝකේ ජය ගන්න පුළුවන්. ජීවිතේ මෙහෙවන්න පුළුවන් වෙච්ච නිසා. හබලක් නැති රුවලක් නැති ජීවිතයක් උනේ නෑ. එහෙනම් මෙන්න මේ දැක්ම අපි මේ ජීවිතයට විතරක් නෙමෙයි. අපට තියෙනවා මරණයෙන් කෙලවර වෙන්නේ නෑ මේ ජීවිතේ. නිවන දක්වා යන්න වෙයි. නිවන දුර කරගත්තොත් තවත් ගමන දුර වෙනවා. ඒ නිසා අපට ඒ දක්වා මේ ජීවිතයේ මෙහෙවන්න ඕන අපාය පැත්තට නොවැටින්න. දුගති පැත්තට නොවැටින්න. මනුස්ස ලෝකයේ උපන්නත් මොකටද අංග විකලයක් වෙලා බාධිතයෙක් වෙලා. දුගියේ කසරණයෙක් වෙලා. ඊළඟට උපදින තැන එහෙම නොවෙන්න නම් මේ මනස මෙහෙවන්න වෙනවා. ඔන්න ඔය මනස නිවැරදිව මෙහෙවන කළමනාකරණය කරන දේට කියනවා භාවනා කියලා. එනිසා අපට භාවනා කියන පුණ්‍ය කර්මය අත්‍යවශ්‍යයි ජීවිතයට. මේ ජීවිතයක් මනා ලෙස කළමනාකරණය කරන්න මතු ආත්ම භාවයටත් මේ දැනුගත්කම් ඇතිව යහපත අයහපත තේරුම් ගන්න පුළුවන් හැකියාව ඇතුව උපදින්න ඒ භාවනාමය පින්කම ඕන. ඉතින් ඒ භාවනාමය පින්කමක කොහොමද යෙදෙන්නේ කියලත් හොයාගන්න ඕන, ඉගෙන ගන්න ඕන. මට මේ වෙලාවේ කියන්න ගියොත් කාලය මදි වෙනවා. දැනුත් වැඩි වගේ බොහෝ දෙනා දැන් මට පේනවා එහාට මෙහාට දැන් ටිකක් කරගෙනවා. බඩගිනින් දැනෙනවා, වාඩි වෙලා ඉඳලා අමාරුයි. අපහසුතාවයන් තියෙනවා. ඉතින් ඒ අපහසුතාවයන් එන්නෙම සීලේ අඩු නිසා. ඒ කියන්නේ හොඳ කයක් ලැබිලා නැහැ. පැය දෙකක් වාඩි වෙලා ඉන්න පුළුවන් ගා. ත්‍රිදවනවා. ත්‍රිදවනවා, පීඩා කරනවා. ඒ නිසා අපිට මේ ජීවිතයේ වගේම ඊළඟට ආත්ම භාවයක් මේ වගේම ලෝකයක් ජයගෙන සුවසේ සැපසේ දිවිගෙවන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ තුලත් අපි පෙර ජීවිත තුල මේ දාන සීල භාවනා පින්කම් කරගත්තා වගේම මේ ජීවිතයේ තුලත් එබඳු දේ රැස් කරගත්තොත්. එතකොට මේ ජීවිතය සැනසීමෙන් ගෙවන්න පුළුවන් මතු ආත්ම භාවයත් සුරකීවි. ඒ විතරක් නෙවෙයි ඔය තුන් පින්කම් තුන හොඳින් සම්පූර්ණ කළොත් අන්න මහා කරුණා සමවතින් නැගී සිටින බුදුරයන් වහන්සේලාට ලෝකේ බලනකොට ඒ කරුණා ඇසට ලක් වෙන්නේ ඔන්න ඔය සුදුසුකම් තියෙන අය. අර ලෞතුරු මගට සුදුස්සෙක් බවට පත් කරවනවා. මේ ටික හිමින් කරගෙන කරගෙන නොනවත්වා කණ්ඩව පවත්වාගෙන ගියෝ. එනිසා සීලය පිළිබඳව, දානේ පිළිබඳව, භාවනා පිළිබඳව ප්‍රභේදගතයි. බොහෝ දේ තියෙනවා. ඉතින් අපි ඒවා විස්තර කරන්නේ ඔබට පුළුවන් හොයාගන්න. එහෙනම් දැන් ජීවිතයට අදිස්ථානයක් කරගන්න මං අද ඉඳලා සිල්වත් වෙනවා. පැය 24ම නෙමෙයි මං පැයක් හරි පැයකින් පටන් ගන්නවා. හිඳුල් වතුර ටිකෙන් හරි මං හැමදාම දානයක් දෙන්න පටන් ගන්නවා. දවසකට විනාඩි 5ක් 10ක්වත් මම පුංචි භාවනාවක සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියන වචනයවත් නැවත නැවත මෙනෙහි කරමි. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා බුදුරුව සිහි කරගෙන බුදු ගුණ මොහොතකට හෝ සිහි කරමින් මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාගෙන මේ ආස්වාස වන බව මේ ප්‍රාස්වාස වන බව හෝ දනිමින් විනාඩි කීපයක් හෝ ගෙවන්න ගන්නවා. ඒ පුංචි නෑ ඒ විනාඩි කීපයක භාවනාව ඔබ ඊළඟට ආත්ම භාවයේ මහ උගතෙක් බුද්ධිමතෙක් කරාවි. නැනනුවන යහපත අයහපත තේරුම් ගන්න පුළුවන් ජීවිතයේ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් බවට පත් කරාවි. ඒක වැඩියෙන් කළොත් මහා විද්‍යාඥයෙක් මහා ප්‍රඥාවන්තයෙක් කරාවි. බුද්ධිමතෙක් කරාවි. මාර්ගඵලලාභීෙක් කරාවි. ඒ ටික වැඩි දියුණු කරගත්තොත් එනිසා ඔබේ ජීවිතය තුළ එවන් කුසල ප්‍රතිපදාවකින්, පුණ්‍ය ප්‍රතිපදාවකින්, එවන් සම්මා දිට්ඨියකින් යුක්තව මෙබඳු දේ කළොත් මෙබඳු ජීවිත ගෙවන්න පුළුවන් කියන කර්මය හා විපාකය පිළිබඳව දක්නා නුවණකින් ජීවිතේ මෙහෙවන්නට ඔබට මේ මග පින්වීමක් වේවාගෙන සත් ප්‍රාර්ථනාවෙන් මගේ ධර්ම දේශනාව නිපමණකින් නිමාවටපත් කරනවා. හැමත සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බුදයන්තු සිවං පදං. ඒ වගේම අපි මේ රැස් කරගත් උදාර කුසලය උදාර පින අපි හැමට ජාතියක් චරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපගෙන දෙන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා. මතු බුදුවන උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් පින් කැමැති මේ ගෘහ වස්තු ආදියට අධිගෘහිත ගමට පලාපත තම තමන්ගේ ජීවිතවලට අධිගෘහිත ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වෙන දෙවියෝ දිවයන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ සලසාලත්වා මග නොමග පාදා දෙත්වා යහපතේ පිහිටුවත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්. පියසේන හිඳු රංගල දයාබර පියාණන් වහන්සේ ඇතුළු අප නමින් මිය පරලෝකීය අපේ සහලේ ඥාතිවරු මේ පින්ගෙන සපතට පත් වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සපවත්ව වහවහ උතුම් ලෝතුරු සොයෙන්ම සනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරා. විශේෂයෙන් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා අජන්ත මහත්මාගේ දයාබර මෑණියන් බොහොම සදහැ සම්පන්න කෝටි රජ මහ විහාරයේ සිද්ධ වෙන අපේ ධර්ම දේශනාවලදී දායකත්වයන් දරමින් මූලිකත්වයේ ගන්න ඒ සදහැති මෑණියන් කුමුදු සිදුරංගල මහත්මියගේ ආදරණීය මව්පිය දෙපළ ප්‍රධාන කොට ඇති ඒ ඥාතිවරු ඒ මව්පියවරු විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කළා මේ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් ඒ ජීවිතවලට හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා. නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු ශාන්තිය සලසේවා කියලා සත්සිතින් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජන්මදිනය නුබෝදා සීකල ආදරණීය පුතුණුවන්ට කුමුදු ඉඳුරංගල මහත්මියට මේ සිද්ධ කළ ධර්ම දානීය ධර්ම සංග්‍රහය උතුම් උපන්දින ත්‍යාගයක් වේවා. ඒ දෙපළගේ ජීවිත විශේෂයෙන් ලැබූ වසර උපන්දිනය යහපත් වේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සැලසේවා. සියලු අධ්‍යාපන කටයුතු සඵල වේවා. මෙලව ජීවිත සසර ජීවිත සුවපත් වේවා. සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා එහෙමට සිද්ධ වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කමේ විශේෂ අරමුණ උනේ මේ කිසිවක් නොව මේ පසුගියදා නිරෝගීව සිටි වේලාවේ කුමුදු හිඳුරංගල මහත්මියට අජන්ත මහත්මා වෙනුවෙන් මේ හිතයි සීන් හැටියට කළ පරිත්‍යාග කළ මෙහෙය සිහි කරලා ඊට කෘතවේදීත්වය දක්වන්නයි ඊට ධර්ම සංග්‍රහයකින් සංග්‍රහ කරන්නයි මේ අද දවස වෙන් කළේ. ඒ නිසා මේ කළ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් ඒ උදව්ව උපකාර කළ ඔබ හැම දෙනාටම පවුල්වල දුවා දරුවන් මව්පිය ගුරුවරාදී හැමට හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා. අදෘශ්‍යමාන අදෘශ්‍යමාන අපලව දුරු කරදර බාධක මගහැරි අතුරු ආන්තරාවන් දුරු වී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනේ සනසිල්ල උදා වේවා. සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැම දෙනාට හද වැඩිගුරු දෙමාපිය දූ දරු පවුල් වල අපට මෙලව ජීවිතයේ සහනී සනසිල්ල පිණිස සංසාර ගමනේ සුගතිය සැපත පිණිස සසර ගමනේ දුෂ්ට දුරු ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුර ලැබමින් ධම්මග ඇසීම පිණිස මේ පින් හේතු ආසනා වේවා. ඒ ධර්මයේ මඟ පෙන්වීමෙන් අපේ භවදුක් සසරදුක් වහ වහා ඉක්මන් භවයක නිමාකොට ලබන උතුම් නිර්වණින් සැනසීම පිණිසම මේ පින හේතු උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
So that, yeah.